මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
සරණං ගච්ඡාමි. සම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. တတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදීනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුතාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විතරණීන සද්ධින් ආදී වර්ෂණක තීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදීන සම්පාදී ධම්මං. අනන්තා චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනුකුම්බේන මෙධාරි ඛෝක ඛෝකං ඛනි ඛනි. සම්මාරෝ රජතං සේව නිද්‍රමී මලමක්කනති. සදේවත් පුණ්‍යතුන් අද වෙසක් පුර පසළොස්වක දවසයි. මහා කාරුණික වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම හේතුවන් පෑම යන කාරණා තුනම අද වෙනි වෙසක් පොහොය දිනක සිදුවීම නිසා වෙසක් පොහොය දිනේ බෞද්ධ ලෝකයාට අතිශයින්ම උතුම් වූ දවසක්.
ඇත්ත වශයෙන්ම බෞද්ධයින්ට බෞද්ධයින්ගේ අලුත් අවුරුද්ද තමයි වෙසක් දවස. බුද්ධ වර්ෂයක් ඇරඹෙන ඒ වෙසක් දවස ලෝකයේ ඒ අයට නොයෙකුත් අලුත් අවුරුදු පිළිබඳ සංකල්ප තිබෙනවා. බටහිර ලෝකයේ ඒ ජනවාරි මාසේ මුලදී අවුරුද්දක් පිළිබඳ හැඟීමක් ඇති කරගෙන තිබෙනවා. ග්‍රහලෝකයේ ඒ විදිහටම අප්‍රේල් මාසේ අවුරුද්දක් පිළිබඳ හැඟීමක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම බෞද්ධ ලෝකයේ අපි බුදු පියාණන් වහන්සේ සිහිපත් කරගෙන මේ වෙසක් පුර 15 දවසයි අලුත් අවුරුද්ද හැටියට අපි සැලකන්නේ. ඒකට ඒ කාරණේ හොඳට තේරුම් අරගෙන බුදුමුණ පිටින් අරගෙන උදෑසන නැගිටින ඒ බෞද්ධ පින්වතාට අද දවසේ සුන්දර දවසක්, අද දවසේ සාන්ත දවසක්, අද දවසේ නිවුණු දවසක්. කල්ප කෝටි ගණන්වත් ප්‍රමාණ කරන්ට බැරි තරම් අති දීර්ඝ කාලයක් අති දුෂ්කර වූ පාරමී ධර්ම පුරලා ඇත්තිස්මස්ලි දන් දීලා ඒ බුද්ධත්වයට පැමිණවදාළ පාරමිකයන් වහන්සේට ගෞරවපහාර වශයෙන් නොයෙකුත් විදිහේ විසිතුරු සැරසිලි බුද්ධ පූජා ආදිය පවත්වන්නේ බෞද්ධයෝ. ඒ තමන්ට සසර දුකින්වා ගැනීමේ නිවන් මාර්ගය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නිසයි. ගෞරවපහාර දැක්වීමට සැරසිලි කිරීමේදී ඇත්ත වශයෙන් අපි කල්පනා කරලා බලන්න ඕන සැරසිලි දෙවර්ගයක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේට ගරු බුහුමන් වශයෙන් කරන්න පුළුවන් බාහිර සැරසිල්ලයි අභ්‍යන්තර සැරසිල්ලයි. බාහිර සැරසිල්ල කියලා කියන්නේ ඔය පිටින් පිට අක්ෂරව දකින්න පුළුවන් වෙන වෙසක් දවසේ පොඩි වැල් වෙසක් කූඩු තොරන් ආදී වශයෙන් කරන ඒ සැරසිල්ලයි. අභ්‍යන්තර සැරසිල්ල කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ ගුණධර්ම තමන්ගේ චිත්ත සංතානිය ඇති කරගෙන සිය සමාදන් වීමෙන් බණ ඇසීමෙන් භාවනා කිරීමෙන් මේ දවස ගෙවීම වශයෙන් ඒ සිත් සතන් සරසා ගැනීමයි. එතකොට ඒක ඇතුළත සරසා ගැනීමයි. ඒ වගේම පුදු පූජා ගැන කල්පනා කරනකොටත් දෙවර්ගයක පූජා වලින් බුදු පියාණන් වහන්සේට ගරු බුහුමන් දක්වන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේම දක්වා වදාලා ආනිෂ පූජා ප්‍රතිපත්ති පූජා කියලා. ආනිෂ පූජා කියලා කියන්නේ තෙල් මල් පහන් සුවඳ දුම් ආහාර පාන ගිනන් පත ආදීන් බුදු පියාණන් වහන්සේට පූජා කිරීමයි. ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නිර්වාණ ගාමී ප්‍රතිපදාව වන සීල සමාධි ප්‍රඥා කියලා කියන ඒ ගුණ ධර්ම ඒ පුරුදු පුහුණු කිරීමයි. මේ පූජා ආදී වර්ගයේ අතරින් වඩා උතුම් පූජාව හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කොට වදාළේ ප්‍රතිපත්ති පූජාවයි. එතකොට සද්ධාවන්ත බෞද්ධ පින්නතා බාහිර සැරසිල්ලෙන් ආරම්භ කරන වැඩපිළිවෙල අභ්‍යන්තර සැරසිල්ල දිසාවට යොමු කරගන්නවා ක්‍රමක්‍රමයෙන්. ඒ වගේම ආනිෂ පූජාවෙන් කරන ආරම්භය ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාව දෙකට නඟුරු කරගන්නවා. බුදු පියාණන් වහන්සේ අපට නිතරම අවවාද කළේ අපට උපදෙස් දුන්නේ අන්නේ විදිය ක්‍රමානුකූලව අප තුළ දියුණුවක් ඇති කර ගැනීමයි. ඒ සැරසිලි පිළිබඳවත් බුද්ධ පූජා පිළිබඳවත් මේ කාරණේ අපට හොඳට පැහැදිලි වෙන කථාන්තරයක් පොඩි සරල කතා පුවතක් තමයි මේ අපි මාතෘකා කළ ගාථා ධර්මයක නිදාන වශයෙන් ඒ බණ පොත්වල දක්වන්නේ. එක දවසක් ඉස්සරහා බ්‍රාහ්මණයෙක් ශ්‍රද්ධාවන්ත බ්‍රාහ්මණයෙක් ධර්මක් හෝ සංඝයා වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාවක් කෙනෙක් වෙන්තු වන සංඝයා වහන්සේලා ඒ උදෑසන ගමට පිඳුසිඟා වැඩි වෙන සඳහා රැස් වෙලා සිවුරු පොරවන ස්ථානයට ඇවිල්ලා නිකමට වගේ බලාගෙන හිටියා. එතන ඒ ස්ථානයේ හුඟක්කට තනකොළ වැඩිලා උදෑසනේ පිනිබිඳු තිබුණ නිසා සංඝයා වහන්සේලා සිවුරු පොරවනකොට සිවුරු කොන් පිනිබිඳු වලින් තෙමෙනවා අර බ්‍රාහ්මණයාට දකින්න ලැබුණා. එහෙම දැකලා මේ උපාසක උන්නහේ කල්පනා කරනවා මම මෙතන සුද්ධ කරන්න ඕන ටිකක් කියලා. සංඝයා වහන්සේලා වැඩියට පස්සේ උදැල්ලක් ගෙනැල්ලා අතන අර තනකොළ ඇහැලා පොඩි කමතක් වගේ සවුමට ස්ථානයක් සකස් කළා. දෙවෙනි දවසෙත් මේ තැනැත්තා ඇවිල්ලා බලාගෙන සිටිනවා සංඝයා වහන්සේලා ගමට පිඳුසිඟා වඩින අවස්ථාවේදී සමන් කළ වැඩි පොඩි අඩුවක් එහෙම තියෙනවද කියලා බලන්න වෙන්න ඕන. එහෙම බලාගෙන ඉන්නකොට පෙනී ගියා අතන තනකොළ ඉවත් කර නිසා දැන් දූලි තියෙනවා. දූලි මතු වෙලා සංඝයා වහන්සේලා සිවුරු පොරවනකොට සිවුරු කොන් වල දූවිලි තැරවෙන දැකලා සංඝයා වහන්සේලා වැඩියට පස්සේ මේ උපාසකුන් නැහේ සුදු වැලි ගෙනල්ලා එතන අතුරලා ඒ බිම සකස් කළා. ඊළඟ දවසෙත් ඇවිල්ලා මේ විදිහටම බලාගෙන ඉන්නවා. එදා පදට ඉර පායනවා උදෑසනම ඉරු රශ්මිය නිසා සංඝයා වහන්සේලාට දහදිය වැටෙනවා දැකලා කල්පනා කළා මම මෙතන පොඩි මණ්ඩපයක් ආවරණයක් කරන්න ඕන කියලා. සංඝයා වහන්සේලා වැඩියට පස්සේ එතන පිළියෙල කරා පොඩි මඩුවක් ආවරණයක්. නැවතත් දවසක් ඇවිල්ලා එතන බලාගෙන සිටිනවා. එදා තදට වහිනවා වැහිකුණාටු නිසා සංඝයා වහන්සේලාට පීඩා වෙනවා දැකලා කල්පනා කළා මම මෙතන පොඩි ශාලාවක් හදන්න ඕන කියලා. ඉතින් ඒ විදිහට මෙතන පොඩි ශාලාවක් හදලා සංඝයා වහන්සේලා පිණ්ඩපාත යාමේදී ඒ රැස් වෙන්න පොඩි ශාලාවක් හදලා ඊළාට කල්පනා කළා දැන් මේ ශාලාවම බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට පූජා කරන්න ඕන කියලා හිතලා බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් ආරාධනා කළා. එතන ලොකු තැනක් නෙවෙයි ඒ නිසා අර ඒ ශාලාව වටේ සංඝයා වහන්සේලා වඩම්මෝලා දානීය පූජා කරලා අනුමෝදනාවට කලින් ඒ පින්වතා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ ලොකු පින්කම ආරම්භ කළේ බොහොම සුළුවෙන්. කලින් අර විදිහට තනකොළ ඇහැලා පොඩි කමතක් වගේ තැනක් සුද්ධන කළා. ඊළඟට එතෙන්ට මේ වැඩි ටිකක් ඉස්සා ඊළඟට එතන පොඩි මඩුවක් හැදුවා. ඊළඟට පොඩි ශාලාවක් මේ විදිහට හදලා දැන් දාන පින්කම් කුත් කළා කියලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරමින් අනුමෝදනාවේදී ඒ බ්‍රාහ්මණයට ප්‍රකාශ කරනවා. එහෙම තමයි බ්‍රාහ්මණයේ නුවණැති පුද්ගලයා මොහොතින් මොහොත ටිකෙන් ටික කුසල් කරමින් තමන්ගේ චිත්ත සංතානයේ තියෙන සියලුම කෙලෙස් මලකඩ ඉවත් කර ගන්නවා කියලා ප්‍රකාශ කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථා ධර්මයේ වදාළා. ඇත්ත වශයෙන්ම මේ ගාථාව ඉතාම සරල ගාථාවක්. ඒ වගේම බොහොම කෙනෙකුට තමන්ගේ ජීවිතයට ආදර්ශ පාටියක් කරගන්න තරම් වටින කටපාඩම් කරගෙන ආදර්ශ පාටියක් හැටියට පවත්ව ගන්න සාවිච්චි කරන්න පුළුවන් තරම් වටිනා ගාථා ධර්මයක්. ධම්මපදයේ මලවග්ගේ සඳහන් වෙන ගාථාවක් මේක. අනුකුබ්බේන මේධාවී තෝක තෝකං කණි කණි සම්මාරෝ රජසස්සේව නිද්ධමේ මල මත්තන. මේක සාමාන්‍ය අදහස මේධාවී කියලා කියන්නේ ඥානවන්ත පුද්ගලයා ප්‍රඥාවන්ත පුද්ගලයා. අනුකුබ්බේන අනුක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කියන එකයි. ඊළඟට තෝක තෝකං කියන්නේ ටිකෙන් ටික කනේ කනේ මොහොතින් මොහොත. කම්මාරෝ රජතස්සේව කම්මාරෝ කම්මල් කරුවා මෙතන කියන්නේ රන් රිදී වැඩ කරන තැනැත්තා. රජතස්සේව රිදීෙහි රිදී පිළිබඳ රිදී පිළිබඳව කරන්නාක් මෙන් අත්තනෝ මලං නිද්ධමේ සමාගේ චිත්ත සන්තානයේ තිබෙන මලකඩ ඒ කියන්නේ රිදීෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන් සංකරුවා රිදීෙහි මලකඩ ඉවත් කරන්නාක් මෙන් අර මේධාවී කියලා කියපු අර කලින් කියපු අර ඥානවන්ත පුද්ගලයා ප්‍රඥාවන්ත පුද්ගලයා සමාගයේ චිත්තසංතානයේ තියෙන කෙලෙස් මලකඩ ඉවත් කරන්නේය කියන එකයි ඒ ගාථාවේ අදහස. බුදු පියාණන් වහන්සේ යම් ගාථාවක් ප්‍රකාශ කළා නම් සතර පද ගාථාවක් වුණත් ඒ එක් එක් පදයක් පවා ඉතාමත්ම ගැඹුරු අර්ථයක් ධනවන ඒ වගේම හොඳට ගැළපීලා එන එක වචනයක්වත් ඉවත් කරන්න බැරි තරමට පුදුම විදිහේ සංවිධානයේ කිනුත් ගාථාවක්. ඒ වගේම මේ ඝනදාතාවක්ම තුලින් කෙනෙකුට නිවන් අවබෝධ කරන්න තරම් පුළුවන් ශක්තියක් තිබෙනවා. ඒ තරම් වටිනා තුලින් ස්ථිරතාවක් ඒ ඝනදාතාවතුම තිබෙනවා. දැන් මේ ගාථාවියක් සඳහන් කළ පදත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මේ ධාවි කියලා කියන්නේ ඒ උත්පත්තියෙන්ම හොඳ ධානෝචිත ප්‍රඥාව කියලා කියන ඔය දැනට ඕබින නුවණක් එහෙම ඇති ඒ වගේම සාංසාරික වශයෙන් බුද්ධිය මහුකුරාගිය පුද්ගලයන්ට මේ ධාවි කියලා යොදලා තියෙනවා ඒ හොඳ ප්‍රඥාවන්ත ප්‍රඥාව ශක්තිය ඇති නුවණක් ශක්තිය ඇති උගත් සම්බැදී නැතත් එබඳු මේ ධාවි පුද්ගලයා අනුකුබ්බේන කියන වචනයත් ඉතාමත්ම වටිනා වචනයක් අනුපිළිවෙලින් එතන අර ක්‍රමානුකූලත්වයයි පෙන්වුම් කරන්නේ මේ ධර්මයේ විශේෂ ලක්ෂණයක් තමයි ක්‍රමානුකූලත්වය පුදුම විදිහේ ක්‍රමානුකූලත්වයක් මේ ධර්මයේ තිබෙනවා බුදු පියාණන් වහන්සේ යම් ධර්ම කොටසක් පෙන්වුම් කළා නම් ඒක එකින් එක හොඳට ගැළපිලා එන දම්වැලක පුරුක් වගේ ඒ වගේම දැන් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා පහාරාද කියලා කියන ඒ අසුරේන්ද්‍රයාට තේයථාපි පහාරාද මහා සමුද්දෝ අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පොනෝ අනුකුබ්බ පබ්භාරෝ න ආයතකේනව පපාතු ඒව මේව කෝ පහාරාද ඉමස්මින් ධම්ම විනේ අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා න ආයතකේනව අඤ්ඤා පටිවිදෝ කියලා පහාරාදය යම්සේ මහා සමුද්‍රේහි අනුක්‍රමයෙන් කියන්නේ ක්‍රමානුකූල බැස්මක් ඇද්ද ක්‍රමානුකූල නැම්මක් ඇද්ද ක්‍රමානුකූල නැඹුරුවක් ඇද්ද එකපාරටම ප්‍රපාතයක් නැද්ද අන්න එමෙන්ම ඒ ආකාරයෙන්ම මේ ධර්ම විනයෙහි මේ ශාසනයෙහි අනුපිළිවෙලින් යන ඒ කියන්නේ ක්‍රමානුකූල වූ කික්මීමක් ඇත ක්‍රමානුකූල වූ වැඩපිළිවෙලක් ඇත ක්‍රමානුකූල වූ ප්‍රතිපත්ති මාර්ගයක් ඇත ඒක පාඨම රහත් වීමක් මෙතන නැත කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ මුළුමහත් ශාසනයේ ධර්ම ප්‍රතිපත්ති මාර්ගය මහා සමුද්‍රයට උපමා කරලා මහා සමුද්‍රය මේ පින්නතුන් දන්නවා මුහුදු වෙරළේ කුඩා දරුවෙකුට ඒ සිප්පි කටුව හැඳින්න පුළුවන් තරම් ඉතාමත්ම ඒ සුන්දර තැනක් ඊළඟට ඊට ටිකක් ටිකෙන් ටික ඈතට යනකොට රළපා ගන්න පුළුවන් ටිකෙන් ටික ඔන්න ගැඹුරු වේගෙන යනවා ඈතට යනකොට ඉතාමත්ම ගැඹුරු අන්නේ විදිහ මේ ශාසනයේ තිබෙනවා ප්‍රතිපත්ති මාර්ගයේ ඕනෑම කෙනෙකුට තමන්ගේ මට්ටමින් කිට්ටු වෙලා ඒ ආරම්භයක් කරන්න පුළුවන් අන්නේ විදිහේ ක්‍රමානුකූලව ධර්මයම ඇදගෙන යන ස්වභාවයක් තිබෙනවා එකින් එකට එතකොට ගැඹුරු දේවල් ගැන කියනකොට මේ මුළු මහත් ශාසනය එහෙම නැත්නම් ධර්ම මාර්ගය ප්‍රතිපත්ති මාර්ගය මහා සමුද්‍රයට උපමා කරලා තියෙනවා ගැඹුරු ගැන කලකලා තවත් සමහර අවස්ථාවල් වල මේ ධර්මයේ ටිකෙන් ටික ඉහළට යන එකක් උසස් දේවල් කරා යන එකක් හැටියට දක්වන තැන්වල උපමාව දක්වලා තිබෙන්නේ පඩි පෙළ තරප්පු පෙළ තරප්පු පෙළක් නගින්න වගේ මේ ධර්මයකින් එකට ටිකෙන් ටික ඉහළට ගෙන යනවා කියලා. එතකොට මහා සමුද්‍රයේ උපමාවෙන් ගැඹුරු දක්වනවා ටිකෙන් ටික ගැඹුරට යනවා. ඒ වගේම අර පඩි පෙළකින් සම්පිති ප්‍රාසාදයකට නගින පඩි පෙළක් වගේ දෙයක් නම් එතන ටිකෙන් ටික නැගලා එතෙන්ට ගොඩ වෙන්නේ. අන්න ඒ වගේ මේ ධර්මයේ මේ පුදුම ලක්ෂණයයි මේ අනුකුබ්බ කියන වචනෙන් දක්වන්නේ අනුපිළිවෙල. එකින් එක අරගෙන යනවා. ප්‍රමාණිකූලත්වයක් තිබෙනවා. ඒකකට සම්බන්ධ වෙලා. ඊළඟට ඡෝක ඡෝකං ඛනේ ඛනේ. මේ වචන ටිකත් බොහොම ගැඹුරු ඇති වචන ටිකක්. බැලුවහම බොහොම පහසුයි සරලයි තේරුම් ගන්න. නමුත් මේක යට තිබෙන අදහස ඉතාම වටිනවා. ඡෝක ඡෝකං කියන්නේ ටිකෙන් ටික. ඛනේ ඛනේ කියන්නේ මොහොතින් මොහොත. මේ වචන ටිකේ අදහස ටිකක් විමසලා බලනවා නම් දැන් ටිකෙන් ටික දැන් එතනම තිබෙන අනුපිළිවෙල එහෙම නැත්නම් ක්‍රමානුකූලත්වය ටිකක් විතරක් කියලා කිව්වනම් එතන ක්‍රමානුකූලත්වයක් නැහැ ටිකෙන් ටික කියනකොට ඉබේටම ක්‍රමානුකූලත්වයක් හැංගෙනවා මොහොතක් විතරක් කියලා කිව්වනම් ඒකේ ක්‍රමානුකූලත්වයක් නැහැ මොහොතින් මොහොත කියනකොට එතන ක්‍රමානුකූලත්වයක් තිබෙනවා අන්න ඒ වගේ මේ මෙතනින් පෙන්නුම් කරන්නේ මෙතනින් මේ ලෝකයට ලබා දෙන්නේ යම්කිසි හැකි සංඥාවක් හැකි සංඥාව කියලා කියන්නේ යමක් කරන්න පුළුවන් කියන හැඟීම මේක බොහෝ දෙනා තුළ නැහැ දැන් අපි හිතමු බණ භාවනා ගැන හෝ වෙන කටයුතු මේ ධර්ම කටයුතු ධර්මය පිළිබඳ විශේෂයෙන්ම යම් කිසිවක් යම් කිසි කෙනෙකුට කිව්වොත් මේ කාලේ අහන්න ලැබෙන්නේ කොහේද වට වෙලාවක් අපිට මේ කොටිපුත් වැඩති වෙනවා මේවා කරන්න කොයින්ද වෙලාවක් හොයාගන්නේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ ඔය විදිහ නොයෙකුත් මැතිවිලි කියනවා මෙන්න මේ අයට හොඳ බෙහෙත තමයි මේ බුදු පියාණන් වහන්සේ මෙතන දක්වලා තිබින්නේ තෝක තෝකං කණේ කණේ ටිකෙන් ටික මොහොතින් මොහොත මේ ප්‍රතිපත්තිය මෙන්නත්නම් මෙන්න මේ කියන ඥාය මූලධර්මය මේක ලෝකයේ නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් ලෞකික දේවල් වලටත් යොදවා ගන්නවා. දැන් මේ පින්නතුන් දන්නවා ඔය මේ ඉතිරි කිරීමේ ව්‍යාපාරය කියලා තිබෙනවා. කාටවත් මේ විසි කරන්න මුදල් නැහැ, මිල මුදල් නැහැ. නමුත් මේ හැම දෙනෙක්ම තම තමන්ගේ දූ දරුවන් ගැන හිතලා, තමන්ගේ අනාගතයේ අනාගත ආපදා ගැන හිතලා ටිකෙන් ටික ඉර ලැබෙන හැකියට ඉතුරු කරනවා. සුළු ආරම්භයකින් ලොකු වැඩක් ඒ වගේ මේ ධර්ම මාර්ගයේ තිබෙන්නේ මේකට කාලය නැත අපට කොතිකුත් වැඩ තිබෙනවා කියලා මේව අපතිහරින්නේ නැතිව මේ කුසල ධර්ම පිළිබඳව ටිකෙන් ටික යම්කිසි ආරම්භයක් කළා ක්‍රමානුකූලව දියුණුව කරාගෙන යන්න පුළුවන් කියන එකයි බුදු පියාණන් වහන්සේ මෙතන දෙන්නේ ලෝකයාට හැකි සංඥාවක් ලබා දෙනවා මේ වචන කීපකින් ලෝක තෝකං කණේ කණේ ඒක වරදවල තේරුම් අරගෙන ටිකක් විතරක් කළා ඒ ඇති කියලා හිතන්න නරකයි ටිකෙන් ටික ටිකක් කරන්න පුළුවන් කෙනාට ඒ ටික තුලින් පුළුවන් සුදක් ලං කරගන්න කොහෙත්ම කරගන්න බැරි වෙනවා ටිකක්වත් ඒ සඳහා යෙදෙන්නේ නැත්නම් ඒ වගේම එක මොහොතක් හරියට යෙදුවොත් ඒ තැනැත්තාට පුළුවන් මොහොතින් මොහොතේක දිගට ගෙන යන්න දැන් අපි දන්නවා මේ මහා ගංගාවක් කියලා කියන මේ මූද ළඟට මහා සද්ද නගාගෙන යන මහා ගංගාවක් සමහර විට ආරම්භ වෙන්නේ මේ වහලකින් රැටෙන වතුර බිඳු කීපයක් එකතු වෙලා ඒ විදිහට මේ හැම දෙයක්ම එකතු වෙලා ගිහිල්ලයි මේ විශාල දෙයක් බවට පත් වෙන්නේ බුදු පියාණන් වහන්සේ මේ බඳු තවත් තැනක ධම්මපදයේම තවත් උපමාවක් දක්වලා තියෙනවා ඊටාත්ම හිත ගන්නා විදිහේ ඒ පින් දහම් ගැන කතා කරන අවස්ථාවකයි මා පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උද බින්දු නිපාතේන උදකුම් භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම් පියාචිනා මා පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති මේ සුළු පිනේ ආනිසංසය මා කරා කොහොම දෙන්නේ කියලා පිනට නිග්‍රහ කරන්න එපා යවමන් කරන්න එපා සුළු කොට තකන්න එපා ඊළඟට දෙන උපමාව උද බින්දු නිපාතේන උදකුම් භෝවි පූරති වහින අවස්ථාවේ ඔය වතුර ටික ටික විවහලෙන් යක් කරනකොට කලයක් ඔතන තිව්වොත් ටික වෙලාවක් යනකොට කලෙ පිරෙනවා උද බින්දු නිපාතේන වතුර බින්දු වැටීම නිසා උදකුම් භෝවි පූරති විය කලයක් පවා පිරෙනවා අන්නේ අනුව ඒ අනුසාරයෙන්ම හිතා ගන්න පුළුවන් පූරති ධීරෝ පුඤ්ඤස්ස ශෝක තෝකම් පියා ආචිනං ධීර කියලා කියන්නේ ඥානවන්ත පුද්ගලයා ඒ ඥානවන්ත පුද්ගලයා ප්‍රඥාවන්ත පුද්ගලයා ශෝක තෝකම් පියා ආචිනං එතන ශෝක තෝක කියන වචනේ යෙදෙනවා ටික 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 නමුත් එකතු කරමින් පූරති පුඤ්ඤස්ස පිනෙන් පිරෙනවා කියලා ඒ විදිහටත් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා අන්නේ ආසින් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ ශෝක තෝකම් කණේ කියන්නේ කියන වචන කීපය බොහොම වැටිනා වචන කීපයක් ඊළඟට දෙන උපමාව ගැන කල්පනා කරලා බලමු. කම්මාරෝ රජතස්සේව. අපි කිව්වා කම්මාර කියලා මෙතන යොදන්නේ කම්මල් කරුවා කියන්නේ යකඩ තන පුද්ගලයා නෙවෙයි සංරිදී වැඩ කරන තැනැත්තා පිළිබඳවයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ රන් කරුවා කියලා. නමුත් මෙතන දීලා තියෙන උපමාවට රිදීයි. ඒකත් යම්කිසි අර්ථයක් එක්කයි බුදු පියාණන් මහත්සේ ප්‍රකාශ කරන්නට ඇත්තේ. රිදී කියලා කියන ද්‍රව්‍ය මේ පිනතුන් දන්නා හොඳ සුදු පාට දීප්තියක් ඇති දෙයක්. සුදු පාට දෙයක්. නමුත් සුදු පාට දේ පිළිබඳව තියෙන தත්ත්වය තමයි මෙතන කියන්නේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත් වෙනවා. නමුත් මේ රිදීයේ මල කඩ බැඳිලා තිබෙනවා. මල කඩ බැඳිච්ච රිදී කෑල්ලක් මේ රන් කරුවෙකුට හමු වුණාම මේක ක්‍රමක්‍රමේ නරකියාපු න්‍යාය අනුවයි. එකපාරටම මේක කුණු ටික අහක් කරන්න බෑ. රිදී කන් වැඩ කරන කට්ටිය දන්නවා විටින් විට මේව රත් කළා, සිසිල් කරලා ටික වෙලාවක් නිවෙන්න ඇරලා ඔය විදිහේ ප්‍රමාණිකූලත්වයකිනුයි රන් රිදී වල වැඩ කටයුතු කරන්නේ. ඒ විදිහට රිදීෙහි අර රන් කරුවා රිදීෙහි මල කඩ ඉවත් කරන්නාක් මේ ක්‍රමානුකූලව ටිකෙන් ටික මොහොතින් මොහොත අන්නේ විදිහටම අත්තනෝ මලං නිද්ධමේ තමාගේ චිත්ත සංතාණිය අති දීර්ඝ කාලයක් සංසාරේ එකතු වෙලා තිබෙන කෙලෙස් මල කඩ ඉවත් කරන්නේ කියන එකයි බුදු පියාණන් මහසේ ගාථාවෙන් දක්වා වදාළේ. එතකොට මේ තුලින් හැකි සංඥාව වගේම තවත් ගැඹුරු අදහසක් මතු කරනවා. මේ අපේ චිත්ත සංතාණියේ මල කඩ බැඳිලා තිබෙන බව නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බුදු කෙනෙකුත් අවශ්‍ය නැති තරමට අපි දන්නවා මල කඩ බැඳිලායි තිබෙන්නේ. එයින් පීඩා විඳිනවා. සමහර විට මේ මල කඩවල තත්ත්වය කොයිතරම් මේවා දළ විදියට මල කඩ බැඳිලාද කියන එකයි සාමාන්‍ය පුද්ගලයා නොදන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. නමුත් ඊට වඩා වටිනා කාරණේ තමයි මේ මල කඩේ යටින් තිබෙන යම්කිසි දීප්තියක්. ඒක ලෝකයාට ලොකු උද්‍යෝගයක් ධෛර්යයක් ඇති වෙන කාරණයක්. බුදු පියාණන් වහන්සේ ඒ කාරණේ ඉතාමත්ම පුදුමන්දමි කිසිම ශාස්ත්‍රවරික ප්‍රකාශ නොකළාන්දමි ප්‍රකාශ කළ තිබෙන එක් අවස්ථාවක මේ සිතේ ස්වභාවය සිතේ ස්වාභාවික වශයෙන් යම්කිසි දීප්තියක් තිබෙනවය ඒක මේ කෙලෙස් මලකඩ නිසා ආවරණය වෙලා තිබෙනවා කියලා ප්‍රකාශ කළා පබස්සරං ඉදම් භික්ඛවේ චිත්තං පංචකෝ ආගන්තුකේ යුපක්ඛිලේසේ යුපක්ඛිලිට්ඨං තං අසුතවා පුතුජ්ජනනත් යථා භූතං නප්පජානාති තස්මා අසුතවතෝ පුතුජ්ජනස චිත්ත භාවනං නත්ථීති වදාමි මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි ආලෝකමත් දීප්තිමත් නමුත් පංචකෝ ආගන්තුකේ යුපක්ඛිලේසේ යුපක්ඛිලිට්ඨං නමුත් මේ සිත ආගන්තුක බාහිරින්නා බැහැරින්නා මලකඩ වලින් ආගන්තුක උපක්ලේශ ධර්ම වලින් ක්ලේශ ධර්ම වලින් පිළිති වෙලයි තිබෙන්නේ මේ සං අසුතවා පුතුජනෝන යථා භූතං නප්පජානාති ධර්මඥානිය නැති සාමාන්‍ය බුදුන් පුද්ගලයා මෙන්න මේ කාරණය අතීතතු පරිදි දන්නේ නැත. තස්මා අසුතවතෝ පුතුජන අසචිත්ත භාවනා නත්ීති වදාමි. අන්නේම නිසා ඒ ධර්මඥානිය නැති සාමාන්‍ය පුරුදුන් පුද්ගලයා චිත්ත භාවනාව පිළිබඳව වන භාවනාව පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැත. ඊළඟට අනිත් පැත්ත දක්වනවා. පබස්තරං ඉදම් භික්ඛවේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ඛිලේතේ විප්පනොත්තං සංසුත වාරිය ශාවකෝ යථා භූතං පජානාති තස්මා සුතවතෝ වාරිය ශාවකස්ස චිත්ත භාවනං අත්ථීති වදාමි. මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. එය බාහිර උපක්ලේශ ධර්ම වලින් විමුක්ත වීන එය මිදෙන අවස්ථාවකුත් තිබෙනවා. මෙන්න මේ කාරණය ඒ ධර්ම ඥානය ඇති ඒ ආර්ය ශ්‍රාවකයා ඒ අචිතසු පරිදි දන්නවා. අන්න ඒක නිසා ඉබඳු ඒ ධර්ම ඥානය ඇති ආර්ය ශ්‍රාවකයා චිත්ත භාවනාවක් තිබෙනවා. ඒ තැනැත්තා භාවනාවේ යෙදෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. අන්නයන් හිතා ගන්න පුළුවන්. එතකොට මේ ලෝකයාට විශාල ධෛර්යයක් ලබා දෙන කාරණයක් තමයි මේ අපේ චිත්ත සංතානයේ ස්වාභාවික නයිසර්ගික යම්කිසි දීප්තියක් තිබෙනවා, ප්‍රභාවක් තිබෙනවාය. ඒ ප්‍රභාවය මතු කරගන්නත් පුළුවන්කමක් තිබෙනවාය. මේ මලකඩ ක්‍රමානුකූලව ටිකෙන් ටික මොහොතින් මොහොත ඉවත් කරන්න පටන් ගත්තොත් යම්කිසි දවසක ඒ සංසාරයේ තමන් දියුණු කරලා තිබෙන ශක්තිය අනුවත් වර්තමාන උත්සාහය අනුවත් කෙනෙකුට ඒ ලෝකෝත්තර தත් සාමාන්‍ය කෙනෙකුට හිතන්න බැරි තරම් ඒ ගැඹුරු ඒ ඊටාමත්ම පිරිසිදු සත්ව පවා ඇති කර ගන්න පුළුවන් වෙනවායි, චිත්ත පාරිශුද්ධිය ලබා ගන්න පුළුවන් වෙනවායි කියන එකයි මේ අපිට මේ ගාථාවෙන් මතු කරලා දෙන්නේ. ඊළඟට මෙන්න මේකට තියෙන ක්‍රියාමාර්ගයක් බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් විදියට පෙන්වුම් කරලා දීලා තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ එකත් මේ සරල උපමාවල් කුඩා ධර්මයකට පවා තේරුම් ගන්න පුළුවන් විදියේ උපමාවකින් බුදු පියාණන් වහන්සේ දක්වපු තැනක් තමයි ඒ අර කුඩා රාහුල ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේ මේ සිත පිරිසුදු කරගන්න ආකාරය පිළිබඳව දක්වා වදාළ උපමාවත් ඒ අනුව කරන ලද ඒ අනුශාසනයක්. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ රාහුල ඒ සාමණේරයන් වහන්සේගෙන් අහනවා, සංකිම්මඤ්ඤති රාහුල කිමත්හියෝ ආදාසෝ, මොකද රාහුල මේ ගැන හිතන්නේ, මේ කණ්ණාඩිය කියන එක මොකකටද, කණ්ණාඩිය මොකටද කියලා අහනවා. අර පොඩි දරුවෙක් අහන්න වගේ. එතකොට ඒ රාහුල හාමුදුරුව පිළිතුරු දෙනවා, පච්චවෙක්කනත්ව භන්තේ ස්වාමීනි, මේ ඒ දෙස හොඳට සැලකිල්ලෙන් බැලීමටයි කණ්ණාඩිය කියලා කියන එක, සැලකිල්ලෙන් ඒ දෙස බලන්නයි තියෙන්නේ. ඊළඟට අන්න එතකොට බුදු පියාණන් වහන්සේ උපමාවාසයෙන් ප්‍රකාශ කරනවා, එසේම රාහුල මේ අර කියපු පච්චවෙක්කන කියන වචනේ ආයතනය දන්නේ. පච්චවෙක්කන කියලා කියන්නේ ආපසු හැරිලා බලනවා සැලකිල්ලෙන්, නුවණින් සලකා බැලීම කියන අදහස කියනවා. අන්න ඒ විදිහටම රාහුල නුවණින් සලකා බලමින්, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා නැවත නැවතත් සලකා බලමින් කයින් වැඩ කටයුතු කළ යුතුයි. කයින් කරන කටයුතු ඒ නුවණින් සලකා බලමින්, නැවත නැවත නුවණින් සලකා බලමින් කළ යුතුය. ඒ වගේම වචනයෙන් කරන කටයුතු පිළිබඳවත්, මනසින් කරන කටයුතු පිළිබඳවත් කියලා කියන මෙන්න මේ විදිහට ඒ සිත පිරිසුදු කරගැනීමේ ක්‍රමයේ ප්‍රකාශකට වදාලා ඊළඟට තවත් සවිස්තරව දක්වනවා. රාහුල, දැන් නුඹට යම්කිසි වැඩක් කරන්න සිද්ධ වෙලා තිබෙනවා නම් කයින් ඒ කරන්න කලින් කල්පනා කරලා බලන්න, ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. අර පච්චවේක්ෂණ කියන වචනේ යොදන හරියට අර කණ්ණාඩිය දිහා බලන්න වගේ ඒ වැඩේ දිහා බලන්න. බලන්නේ නුවණින්, නුවණින් සලකා බලන්න. මේ මා කරන්න යන වැඩේ මේ මාගේ හිංසාව පිණිස හේතු වෙනවද, අනුන්ගේ හිංසාව පිණිස හේතු වෙනවද, අපි දෙගොල්ලෝගේම හිංසාව පිණිස හේතු වෙනවද කියලා හැම කලින්ම කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලනකොට යම් කිසි විදියකින් ඔබට වැටහුණොත් මේ වැඩේ කරොත් මෙන්න මෙහෙම විපාක තිබෙනවා, මේක මට නරකට හිටිනවා, අනුන්ට නරකට හිටිනවා, අපි දෙපැත්තෙම නරකට හිටිනවා කියලා තේරුණොත් ඒ වැඩේ නොකර අරින්න. ඊළඟට ඒ කරන්ට පෙර ඒ වගේම කරන අතරේ යම් කිසි විදියකින් මුල් අවස්ථාවේදී එහෙම වැටහුනේ නැහැ, ඒක කරගෙන යනවා. නමුත් කරගෙන යන අවස්ථාවේදී ඊළඟ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අතරේ අර විදියටම ප්‍රත්‍යවේක්ෂා කරන්න, කණ්ණාඩිය අධ්‍යා බලන්න වගේ අර වැඩේ දිහා නුවණින් කලකල බලන්න. මේ කරන වැඩේ මේ විදියට කරගෙන ගියොත් ඒක මට හිංසාවක් වෙනවද, මගේ පරිහානිය පිණිස හේතු වෙනවද, අනුන්ට හිංසාවක් වෙනවද, අපි දෙපක්ෂයටම හිංසාවක් වෙනවද, එහෙම වැටහුනොත් ඒ කරගෙන යන අවස්ථාවේ ඒක එතනම ලක්තනම ලොක් කරන්න ඕනේ, එතනම නතර කරන්නයි කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. යම් කිසි විදියකින් වැටහුනොත් මේ කරගෙන යන වැඩේ නෑ, ඒක මටත් හිංසාවක් නෑ, මගෙත් හොඳටයි, ඒක මගෙත් යහපතටයි, අනුන්ගෙත් යහපතටයි, අපේ දෙපක්ෂයේම යහපතටයි, හිංසාවක් වෙන්නේ නෑ කියලා එහෙම තේරුණොත් ඔන්න එතකොට ඒ වැඩේ කරගෙන යන්න කියලා ඒ විදිහට දක්වා වදාලා. ඊළඟට ඒ කරන අතර පිළිබඳවයි. එපමණක් නොවේ, කරාට පසුවත් සමහර වැඩ තිබෙනවා කරන්න කලින් තේරෙන්නේ නෑ, කරන අතරෙත් තේරෙන්නේ නෑ, නමුත් කළාට පස්සේ මේකේ නියම தත්ත්වයේ තියෙන්නේ. අන්න ඒක නිසා අර කළාට පසුවත් මේ විදිහටම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මම කයින් යම් වැඩක් කළා නම් ඒ වැඩේ මගේ හිංසාව මගේ පරිහානිය පිණිස හේතු වෙනවද? හේතු වුණාද? අනුන්ගේ හිංසාව පිණිස හේතු වුණාද? අපේ දෙපක්ෂයේම හිංසාව පිණිස හේතු වුණාද? එහෙම වුණා නම්, එහෙම තීරුණා නම් ඒ අවස්ථාවේ ඒ ගැන දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඒක පිළිබඳව. නමුත් එතන බුදු පියාණන් වහන්සේ දක්වන පිළිවෙත් සංඝයා වහන්සේලාට අයිති ක්‍රමයක් ඒක. අනේ මගේ මෙන්න මෙහෙම වැරද්දක් වුණා කියලා ඒ වැඩිහිටිය එක්ක ශාස්ත්‍රඥ වහන්සේටම, කියන්නේ බුදු පියාණන් වහන්සේට මේක ඇවිල්ලා ඒ අවැද්දසීම් වශයෙන් ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් අනිකුත් තමන්ගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා මට මෙන්න මෙහෙම අත්වැරද්දක් වුණා කියලා. තවත් මා ඒ විදිහ එකක් කරන්නේ නැහැ කියලා කොරොන්තු වෙනවා. ආයති සංවරය කියලා කියන්නේ ඒකයි. නැවත ඒක නොකරන්න අදිෂ්ඨාන කරගන්නවා. ඔන්න ඔය විදිහටයි ඒ කයින් කරන වැඩ. ඒ විදිහටම ඒ ඥායෙන්ම ඒ අනුසාරයෙන්ම වචනයෙන් කරන වැඩ පිළිබඳවත් එහෙම හිතලා බලන්නේ කරන්ට කලිනුත් කරන අතරේ කළාට පසුවත්. ඒ වගේම හිතින් කරන වැඩ. හිතින් කරන වැඩ නොයිකුත් දේවල් පිළිබඳව හිතනවා. ඒක ගැන තමම කල්පනා කරලා බලන්න. මේ හිතවිලි ධාරාව හිතවිලි ටික මේක මගේ යහපත පිණිස හේතු වෙනවද? අනුන්ගේ යහපත පිණිස හේතු වෙනවද? දෙපක්ෂීය යහපත පිණිස හේතු වෙනවද කියලා. අන්නේ විදිහට ඒ ධර්ම න්‍යාය බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ දක්වා වදාලා ඒ අර කන්නාඩිය කුමාව වාශයෙන් ඊළඟට උන්වහන්සේගේ ධර්මතාව වශයෙන් ප්‍රකාශ කරනවා. රාහුල මේ මෙන්න මේ අනුසාරයෙන් මේ ක්‍රමය අනුසාරයෙන් තමයි අතීතයේ යම් තාක් ශ්‍රමණක් බ්‍රාහ්මණීන් මහණ බමුණන් තමන්ගේ කාය කර්ම පිරිසුදු කරගත්තනම් වචී කර්ම පිරිසුදු කරගත්තනම් මනෝ කර්ම පිරිසුදු කරගත්තනම් එහෙම එකක්ම කළේ උන් ඔය කියාපු න්‍යාය අනුවයි ක්‍රමය අනුවයි. අනාගතයේ යම් තාක් මහණ බමුණන් තමන්ගේ කයින් වචනයෙන් සිතින් කරන ක්‍රියා පිළිබඳව යම් පාරිශුද්ධියක් ඇති කරගන්නවා නම් ඒ කරන්නේත් මේ ක්‍රමය අනුවයි. දැන් කාලේ මහණ බමුණනුත් කරන්නේ ඒ ක්‍රමය අනුවයි කියලා බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනාව ඒ රාහුල පුදා රාහුල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා මෙතන මේ ගත්තු කණ්ණාඩිය අපට බොහොම ප්‍රයෝජනවත් එකක්. මේ කණ්ණාඩිය කියන එක මේ පින්නතුන් කොටිකුත් දන්නවා. මේ ගෙදරවල් වල තිබෙන කණ්ණාඩියක් සමහර විට මුළු ශරීරම පේන කණ්ණාඩියක් තිබෙන ගෙදරවල් වල. නමුත් ඒවායින් පෙන්වුම් කරන්නේ ශරීරය විතරයි. මේ ශරීර පේන කණ්ණාඩි නෙවෙයි, මේක ධර්ම කණ්ණාඩියක්. මේක හිත පෙනෙන කණ්ණාඩියක්. මේ කණ්ණාඩිය අනුසාරයෙන් මේ කියන ධර්මය මේක එහෙම් පිටින්ම හිත පෙනෙන කණ්ණාඩියක්. හිතේ කිරිටි. දැන් නමුත් මේ අනුසාරයෙන් හිතා ගන්න පුළුවන්. දැන් මේ පින්නතුන්ට හිත පීරීමේදී මුහුණ හැඩ වැඩ දැමීමේදී ආදීදී ඒක කරන්න කලිනුත් කණ්ණාඩිය දිහා බලනවා. මේ මූණේ හෝ හිසේ හෝ මේකේ සකස් කරන්න තැනක් තිබෙනවාද කියලා කරගෙන යන අතරේත් බලනවා. කළාට පසුවත් හැරිලා ආපහු හැරිලා බලනවා. මා මේ හොඳට සැරසුණු එක දැන් ඉතින් අඩුපාඩුවක් නැද්ද කියලා. අන්න ඒ වගේ මේ ධර්ම කණ්ණාඩිය දිහා බලන්න ඕන. අර ධර්මයේ දැක්වූ න්‍යාය අනුව මේකේ සමාගේ හිංසාවට අනුගේ හිංසාවට දෙපක්ෂයේ හිංසාවට ආදී වශයෙන් ඒ කුසල් ලකුසල් පිළිබඳ කථාන්තරය එතන කිව්වේ. අර විදිහට හිංසාවට හේතු වෙනවා නම් ඒක අකුසලයක්. ඒක හිංසාවකට හේතු නොවෙනවා නම් ඒක කුසලයක්. යහපතට හේතු වෙනවා නම් කුසලයක්. ඒකමයි පින්නතුන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ ධර්ම කණ්ණාඩියක්, මේ ධර්මය කියලා කියන්නේ හිම් පිටින්ම කණ්ණාඩියක්. කොයිතරම්ද කියතොත් අරහත්ත්වය ලබාගත්තු ඒ කෙරණියන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් ඒ තමන් ලබාගත්තු ප්‍රත්‍යක්ෂය පිළිබඳව ප්‍රකාශ කොට වදාලා ධම්මා දාසං අපික්ඛියං කියලා. මම ධර්ම කණ්ණාඩියේ මූණ බැලුවා කියලා. ඒ මූණ බැලුවා කියලා කියන්නේ ඒ හිත බැලුවා. ධර්ම කණ්ණාඩිය දිහා බලලා මේවා සකස් කරගත්තා කියලා. ඔන්න එහා ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනාවේ දුන්න ඒ උපදේශයත් අපට උපකාර වෙනවා අපේ එදිනදා ප්‍රායෝගික ජීවිතේදී. මේ හැම දිනාටම තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි කාලය සොයා ගැනීම. ඊළඟට මේක කරන්නේ කොහොමද කියන මේකේ හැකි සංඥාව නැහැ. ඒ වගේ මේක කරන්න ආරම්භයක් කරන්නේ කොහොමද, කරගෙන යන්නේ කොහොමද කියන එක. අන්න ඒවට හොඳ උපදේශ මේ සූත්‍ර දේශනාවලින් අපට මේ අහුවෙලා තිබෙන්නේ, හමු වෙලා තිබෙන්නේ. එතකොට ඒ වගේම තමයි බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවක ඒ වගේම වටිනා උපමාවක් සහිත සූත්‍ර දේශනාවක් කළා. අච්චරා සංඝාත සූත්‍රය කියලා සූත්‍රයක් තිබෙනවා. අච්චරා සංඝාති කියලා කියන්නේ පින්වත්නි අසුර ගැසීම. අසුරක් ගහනවා කියන එක මේ පින්නතුන් දන්නවා. දැන් මහපට ඇඟිල්ලත් මැදැඟිල්ලත් අල්ලලා පොඩි සද්දයක් නාදයක් පවත්වනවා සමහර අවස්ථාවල. ඔය අදුර එහෙමත් ඔය තොවිල් පවිල් කරනකොටත් ඔය යකෙක් එහෙම එලවන්න ඕනහමත් ඕක විදිහට අසුර ගහනවා. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ එක්ක මේ දේශනාවේ කරන්නේ මේ අසුරක් ගසන වෙලාව. ඉතාම සුළු වෙලාවක් මේකට යන්නේ. සුළු මොහොතක් කියන එකයි එතනත් හැඟින්නේ. අච්චරා සංඝාතමත්ව සූත්‍රයේ ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ මහණෙනි, ඒ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරන්නේ නමුත් මුළු ලෝකයටම මේ කාරණය දන්වන්නේ. මහණෙනි, මේ අසුරක් ගසන තාක් ඒ පෙපමණ වූ සුළු කාලයක් හෝ යම්කිසි කෙනෙක්, යම්කිසි භික්ෂුවක් මෛත්‍රී සිතක් වඩනවා නම් මේ අසුරක් ගසන සුළු කාලය තුල පවා අන්නේ බඳු භික්ෂුව පිළිබඳව මා ප්‍රකාශ කරනවය. ඒ බඳු භික්ෂුව මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරනවය. ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදය පිළිපදිනවය. ඒ ලෝකයා විසින් දෙන පින්ඩාහාරය නිකරුණේ පරිභෝග නොකරන කෙනෙක්ය කියලා, ඒ වගේම ඥාණය වැඩිම කියන කාරණය හිස් කරන්නේ නැතිව, ඒක අපතේ හරින්නේ නැතුව, ඥාන නොකර ඉන්නේ නැතිව ජීවත් වෙන කෙනෙක් කියලා මා ප්‍රකාශ කරනවා. ඒ කියල කියන්නේ සුළු මොහොතක්, අසුරත් ගැසීම වැනි සුළු මොහොතක පවා යම් කිසි කෙනෙක් මෛත්‍රී සිතක් වඩනවා නම් ඒකත් එක්තරා සුළු ප්‍රමාණයකින්, නමුත් ඥානයක් එක්තරා සුළු ප්‍රමාණයකින්, නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා අවවාදයට අනුව පිළිපැදීමක්. ඒ වගේම ඒක නිසාම ඒ වික්ෂුත්වයේ යම් කිසි සත්‍යයක් එයින් ලැබෙනවා, එයින් වටිනාකමක් එයින් එකතු වෙනවා. ඒ නිසා ඒ දාණය වළඳන්න තරම් සුදුයි කියලා ප්‍රකාශ කළේ. එයින් වරදලා හිතා ගන්න නරකයි මේ සුළු අසුරත් ගැසීමක් කාලයකට පමණක් සීමා කළ යුතුය බණ භාවනා කියලා. නමුත් මෙතන පෙන්නුම් කරන්නේ මේ අසුරත් ගැසීම වැනි සුළු කාලයකින් පටන් ගත්තන යම් කිසි කෙනෙක්ගේ ප්‍රතිපත්ති මාර්ගය ඒ තැනැත්තාට පුළුවන් ඉදිරියට යන්න. දැන් අපි දන්නවා ලෝකයේ ඔය ලොකු වැඩ කරන්නේ මේ සුළු වෙලාවෙන් ඉඩ ලබාගත්තු අයයි. සුළු වෙලාවක වටිනා වැඩක් කරන්න පුරුදු කරගත්තොත් පිට ඒ තැනැත්තාට තම තමන්ගේ වැඩ කටයුතු කරන අතරේ ඒ සුළු ලැබෙන විවේකයේ අන්න අර අසුරත් ගසන වෙලාවක් මෙතන තිබෙනව නේද? ඒක මට භාවනාවට යොදන්න පුළුවන් නේද කියන බුද්ධ ආවාදය තීපත් කරගෙන ඒ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට ඒ මෛත්‍රී සිත ගැන ප්‍රකාශ කළා. ඊළඟට ඒ වගේම අසුරත් ගසන තරම් සුළු කාලයක් මහණෙනි යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥා වැඩුවනම් අනිත්‍යතාව සිහි කරනනම් ඒ කියන්නේ අනිත්‍ය භාවනාවයි. අනිත්‍යතාව පිළිබඳ භාවනා විදර්ශනාවයි. ඊළඟට ඒ වගේම දුක්ඛ සංඥාව මේ සංසාරයේ දුක්ඛ ස්වභාවය ගැන මෙනෙහි කරානම් මේ අනිත්‍ය හැම එකක්ම දුකයි. ඊළඟට දුක් සහිත දේ මේක අනාත්මයි කියලා මෙනෙහි කරානම් මරණ සතිය පුරුදු කළානම් බුද්ධානුස්සතිය වැඩුවනම් ධම්මානුස්සතිය වැඩුවනම් සංඝානුස්සතිය වැඩුවනම් ඔය කියන භාවනා සුළු වශයෙන් අසුරක් දසන කාලයක් හෝ යම් කිසි භික්ෂුවක් ඒක පුරුදු කරනවා නම් එවන්දු ඒ භික්ෂුව අර විදියට සාතුන් වහන්සේගේ අනුශාසනය අනුව කටයුතු කරන කෙනෙක් කියලා මා ප්‍රකාශ කරනවායි කියලා. මේ සූත්‍ර දේශනාවලුත් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් මෙතනත් දෙන්නේ හැකි සංඥාව. ලෝකයාට හැකි සංඥාවක් ලබා දෙනවා. මේ අසුරක් ගැසීම වගේ ඒ වෙලාව කියන එක දැන් අපි අර යකෙදුරක් පිළිබඳ උපමාව ගත්තා. මේ බුදු පියාණන් වහන්සේ දෙන උපමා ඉතාමත්ම ගැඹුරු, ඉතාමත්ම අර්ථවත්. දැන් අපි දන්නවා ඔය යකෙදුරන් සමහර විට යකුන් නෙලවන්න ඒ අසුරක් ගැසලා කරන්න වගේ. දැන් මේ මෙතනදි කරන්නේ අර සුළු වෙලාව අසුරත් ගසන තාක් සුළු වෙලාව සුවසිතක් පැවැත්වීමෙන් කෙරෙන්නේ අර කෙලෙස් යකා එහෙම නැත්නම් ඒ කෙලෙස් මලකඩ ඉවත් වෙන්න අවස්ථාවක් සලසා ගන්නවා. අන්න ඒ විදිහට දැන් මෙතන ඒ එතනින් පෙන්නු කරන්නේ අර තමන්ගේ දිනදා ජීවිතයේ මේවා හැකි සංඥාවක් උපදවගෙන මේ කටයුතු වල යෙදී මේ අගේ බුදු පියාණන් වහන්සේ පෙන්නු කොට වදාලේ. එතකොට මේක මේ විදිහේ වැඩ කටයුතු කරන්න නම් තවත් මේකට උපකාර කරගත යුතු දෙයක් තිබෙනවා. මේ හැම එකක්ම මේ බෞද්ධහිත මේ පින්නතුන්ට ප්‍රායෝගික වශයෙන් උපකාර කරගන්න පුළුවන් ටික අපි මේ ඉදිරිපත් කරන්නේ. මේ විදිහේ වැඩක වැදගත්කමක් කෙනෙක් තේරුම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ ඒකත් නිත බොහෝ අවස්ථාවල මතු කළ දෙනවා. ඒක මේ ශාසනයේ හඳුන්වන්නේ සංවේග වස්තු කියලා. මේ හැම වාහන ආදියට තියෙන වංකිසි වේගයක්. මේ වේගය නිපදවා ගන්න නොයෙකුත් ඉන්ධන ද්‍රව්‍ය මේකට පිරිහරි සුපිරිහරි මේ විදිහේ දේවල් එකතු කරගන්නවා. ඒ විදිහට මේ ශාසනික ගමනයට යම් කිසි වේගයක් අවශ්‍යයි. ඒ වේගයට කියන සංවේගය කියලා. ඒ වේගයට උපකාර කරන ඉන්ධන ද්‍රව්‍ය වැනි දේවල් වලට කියනවා සංවේග වස්තු කියලා. මොනවද මේ සංවේග වස්තු? අතින් අල්ලන්න පුළුවන් දේවල් නම් නොවේ. නමුත් මිලේට ගන්න පුළුවන් දේවලුත් නොවේ. නමුත් මෙන්න මේ කාරණයි. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙක්ඛි දුක්ඛං සංවේග වස්තු නීමානි අට්ඨ. මේ සංසාරයේ බුදු පියාණන් වහන්සේගේ වචනය අනුව කල්පනා කළා. මේ සංසාරي අනන්ත කාලයක් අපි මේ උපදීලා තිබෙනවා. අනාගතයට මේ උපදීම පිළිබඳ එහෙම නැත්නම් මේ උත්පත්තියම මේ ජීවිතය ගැනම හිතලා වුණත් උපත කියන එක කොයිතරම් භයානක අවස්ථාවක්ද මේ මව උදන්නවා. ඒ කුඩා දරුවන දත්තත් මේ වගේම ඊළාට උපන්නට පස්සේ එතන ඉඳලම දුක නේද තිබෙන්නේ. ඒ උත්පත්තිය කියන එක දුකයි. එතකොට ඊළඟට ඒක බුදු කෙනෙක් නොකියුවත් ඒක ලෝකයාට තේරුම් ගත යුතු දෙයක්. මේ කාලේ නම් ඒවා උත්සව පැවැත්විය යුතු දෙයක් හැටියට සැලකනවා. වැළපිය යුතු තරම් කාරණයක් ඒක මේ උත්පත්ති ලැබීම. අනන්ත කාලයක් සංසාරයේ මේ මෝඩකම කළා තිබෙනවා. උපත නිසාම ඊළඟට ලැබෙන ඒ පණිවිඩ ත්‍යාගය තමයි අර ඒ ජරාව ව්‍යාධි ආදී උපන්දින ත්‍යාගය තමයි මරණය. උපන්න නම් ඒ තැනැත්තාට මරණය හිමි. මරණය කරා යන ගමනේ ඒ ඊළඟ සම්දිස්ථානය තමයි ජරාව කියන්නේ. උපතේ ඉඳලා ජාති ජරා ඊළාට ජරා කියන එක දෙවෙනි වස්තුවයි. ජාති ජරා. ඊළාට ව්‍යාධි කියලා කියන්නේ මේ ජරාවට ශරීරයේ දිරාගෙන යනකොට වැඩි වැඩියත් ව්‍යාධිය ලං වෙලා ඒකට උදව් දෙනවා. ලෙඩ රෝග. ඊළඟට චුති. ඊළඟට ඒ අවසාන වෙන්නේ මරණය. එතකොට ජාති උපත ඊළඟට පහළ වීම ජරාව කියලා කියන එක ජරාවටපත් වීම ඊළඟට ලෙඩ රෝග ඊළඟට මරණය ඊළඟට අතීතය ගැන බුද්ධ වචනය අනුව කල්පනා කරනවා අතීතයේ මේ සංසාරයේ කොයිතරම් අපි දුක් විඳලා තිබෙනවද ඊළඟට අනාගතයේ මේ නිවන් දුටුවේ නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්නම් අනාගතේ කොයිතරම් දීර්ඝ කාලයක් බුද්ධ වචනය අනුව අපිට මේ අති දීර්ඝ මේ අනාදිමත් කාලයක සිට මේ සංසාරේ ගමන් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සත්‍යයෙන් එතකොට අනාගතයේත් මේ විදිහට දුක විඳින්න වෙනවා අතීත අපත්තක වට දුක්ඛං මේ සංසාරයේ මේ එකතන කරකැවිල්ලේ ඇති මෝඩකම මේ නිසා ඇති වෙන දුක ඊළාට ඒ ගැන හිතන්ට ඕන නිතිපතා ඒ වගේම මේ ජීවිතයේදී ආහාරය සෙවීම සඳහා යොදන ප්‍රයත්නය ඒක කොයිතරම් දුකද මේ සතුන් මේ ආහාරය සඳහා වෙහෙසෙන ආකාරය හිතලා බලන්න ඕන සමහර විට මේ ධනවත් පින්නතුන්ට මේ ආහාරය බීම සුළු දෙයක් හැටියට මේවා සමහර විට අතීතය අනුරුද්ධහමඳුරන් ගැන කියලා කිව්වා වගේ මේ මත ඉපදීම පිළිබඳව ප්‍රකාශ කරනා වගේ මේවා මේසෙට එන පමණින් මේ ආහාර ටික ලැබෙනවා කියලා. නමුත් මේවා සඳහා කොයිතරම් වෙහෙසෙනවද දවසක මේ ආහාර ටික සඳහා මේකත් දුක. අන්නේ විදිහට මේ සංවේග වස්තු මේ සංසාර ජීවිතය පිළිබඳව සංසාරය පිළිබඳව ඇති දුක්ඛ ස්වභාවය නිතර මෙනෙහි කළ යුතුව තිබෙනවා. ඒ සංවේගය අනුව කල්පනා කරලා එතකොට මේ තමන්ට ලැබෙන සුළු ඉඩ අර අපි අර ආපදා ගැන ඒ දූ දරුවන් ගැන කල්පනා කරලා ඉතිරි කරන්න වගේ මුදල් ඉතිරි කරන්න වගේ ඒ ලැබෙන සුළු මොහොත පිනක් දහමක් සඳහා බණක් භාවනාවක් සඳහා යොදන්න උත්සාහවන්ත වෙන්න ඕන. මේවායේ මේ සංවේගය ඇති නොවීම නිසා තමයි මේ සාමාන්‍ය බෞද්ධයින් ධර්මයෙන් ටිකෙන් ටික ඉවත් වෙන්නේ. ඒ නිසාම මෙලොවත් දුක වැඩෙනවා පරලොවත් දුක් රැස් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මේ මලකඩ රාශියක් ඉවත් කිරීමේ වැඩපිළිවෙලයි මේ ශාසනය කියලා කියන්නේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ මලකඩ ලෝකේ නොයෙකුත් මලකඩ තිබෙනවා. මේ හැම මලකඩට වඩා නියම මලකඩ හැටියට දක්වන්නේ මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්මිච්ච සතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං. මෙලොවත් පරලොවත් නියම විදිහේ මලකඩයි තමයි පාප කර්ම. පව්කම් කිරීම ලෝකයේ තිබෙන ලොකුම මලකඩ. ලෝකයේ තිබෙන ඒ ප්‍රකට මලකඩ වර්ගයක්. ඊළඟට ඊටත් වඩා තතෝ මලා මලතරං. ඊටත් වඩා ලොකුම මලකඩය තමයි අවිජ්ජා පරමං මලං. අවිද්‍යාව කියලා කියන ඒ නොදැන්ම කියලා කියන චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියන ඒ මෝඩකම ඒ අඥානකම මේ සංසාරික සත්‍යය තුළ තිබෙන ඒ අඥානකම ඒක තමයි ලොකුම මලකඩය. එතකොට මෙන්න මේ මලකඩය කපා හැරීමට තමයි බුදු පියාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා වදාළේ. එතනත් අපිට තිබෙන්නේ අනුපිළිවෙල වැඩපිළිවෙලක්. මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ? මේක බොහෝ විට වචනෙටයි සීමා වෙලා තිබෙන්නේ. මෙතන තිබෙන වටිනාකම බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මහා පුදුම විදියේ ධර්ම මාර්ගයක් මෙතන තිබෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන මේ අංග 8 ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දක්වන්නේ. මේක අපි අපිට තේරෙන සිංහල භාෂාවෙන් කිව්වොත් සම්මා දිට්ඨි කියලා කියන්නේ හරි දැකුම. මෙතන දැකුම කියලා කියන්නේ ඇහැට පේන දර්ශනය නෙවෙයි, ජීවන දර්ශනය පිළිබඳ ජීවිතය පිළිබඳව දැක්මයි, ලෝකය පිළිබඳ දැක්මයි. හරි දැකුම් කියලා ගන්න පුළුවන්. ඊළඟට සම්මා සංකප්ප කියලා කියන්නේ හරි සිතුම් පැතුම්. ඊළඟට සම්මා වාචා කියලා කියන්නේ හරි කියුම් වචන කියන එකයි. සම්මා කම්මන්ත කියලා කියන්නේ හරි කෙරුම්. සම්මා ආජීව කියලා කියන්නේ හරි දිවි පෙවතුම්, ජීවිතය පැවැත්වා ගැනීම පිළිබඳ ක්‍රමය. ඊළඟට සම්මා වායාම කියලා කියන්නේ හරි වෙර දරුම්, නියම වීරයයි. සම්මා සති කියලා කියන්නේ හරි සිහි කරුම්, නියම විදියට සිහි කිරීමයි. සම්මා සමාධි කියලා කියන්නේ හරි සිත් එකඟ කරුම්, නියම විදියට සිත් එකඟ කර ගැනීමයි. මේක එකක් ගැන දීර්ඝව විස්තර කරන මේ කාලය මදි නිසා කෙටියෙන් සඳහන් කළොත් සම්මාදිට්ඨිය කියලා කියන්නේ හැම කෙනාටම ජීවන දර්ශනයක් තිබෙනවා. හොරාටත් අපරාධකාරයාටත් හැම කෙනාටම තියෙන යම්කිසි ජීවන දර්ශනයක්, පළඟැටියටත් තියෙන ජීවන දර්ශනයක්. ඒකේ පිළිසීමෙන් කෙලවර වෙනවා. ඊළඟට මේ විදිහට මේ ජීවන දර්ශනය යම් කෙනෙකුගේ හරිනම් එතන ඉඳලම දියුණුව කරා යන්න පුළුවන්. යම් කෙනෙකුගේ ජීවන දර්ශනය වැරදිනම් එතන ඉඳලම පරිහානියයි. එතකොට පළමුවෙනි පියවර තමයි ඇත්ත වශයෙන්ම ජීවන දර්ශනය කියන එක. ඒක ධර්මයේ දක්වලා තිබෙන්නේ සම්මාදිට්ඨි කියලා කියන්නේ නොගැඹුරු වශයෙන් දක්වනව නම් මේ සංසාරය ගැන පමණක් කල්පනා කරලා ප්‍රකාශ කරනව නම් හොඳ නරක පිළිබඳ වටහා ගැනීම, කුසල අකුසල් පිළිබඳ වටහා ගැනීම, ලෝකේ දානමාන ආදී හේ ආනිසංසයත කුසල අකුසල ධර්මයන්ගේ ඵල විපාක ඇත, මිලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියක් ඇත ආදී වශයෙන් දක්වන කාරණා 10ක් හැටියට දක්වනවා. ඒ කුසල් කිරීමට පින් කිරීමට උපකාර වෙන විදිහේ යම්කිසි දර්ශනයක්. ඒක මේ සංසාරයේ දුගතියට නොගිහින් සුගතියට යාමට උපකාර වෙන විදිහේ දර්ශනයක්. නමුත් ඊටත් වඩා ගැඹුරට යන එක තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව තථාගත සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ විසින්ම දක්වා වදාරන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයයි. මේ මුළු මහත් සාංකාරික ප්‍රයත්නම මේ පංචස්කන්ධයම මේක දුකක්, මේ දුකට හේතුව තණ්හාවයි, මේ තණ්හාව පිපාසය සංසිඳවාගත්තු තැන නිවනයි, ඒ නිවනට ඇති මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ විදිහට යම් කෙනෙකුගේ ජීවන දර්ශනය ඒ විදිහට සකස් කරගත්තනම් ඒ තැනැත්තා තුළ ඇතුළතින්ම යම්කිසි පරිවර්තනයක් ක්‍රමානුකූලව ටිකෙන් ටික මොහොතින් මොහොත ඇති වෙන්න පටන් ගන්නවා. හරියට අර පළමුවෙනි පඩියට ගොඩනැගගහම එක අඩියක් තියුවහම අනිත් කකුල ඉස්සෙන්න වගේ එකකට මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ දර්ශනය, ජීවන දර්ශනය යම් කෙනෙක් තුළ ඇති වුණානම් ඒ තැනැත්තා තුළ ක්‍රමික වශයෙන් ක්‍රමානුකූලව ඇති වෙනවා. ඒ තැනැත්තාගේ සිතුම් පැතුම් පිළිබඳ යම්කිසි සියුම් පරිවර්තනයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒක දක්වලා තියෙන්නේ නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් නෙක්ඛම් කියලා කියන්නේ මේ ගිහි ගෙන්ඩික් මේව පිළිබඳ අදහස. මේක කියනකොට මේ සංඝයා වහන්සේලාට පමණක් අයිති දෙයක් කියලා හිතන්න නරකයි. ගිහි ගෙන්ඩික් මේව කියලා කියන්නේ මේ අත වශයෙන්ම මේ සංසාරයේ දුකයි මේ ඉන්නේ. දැන් සමහර විට ගිහි පෙන්වතුනොත් කලබල අවස්ථාවල ප්‍රකාශ කරනවා මම ගිහිලා මහාන වෙන්න ඕන කියලා. යටත් පිරිසෙන්නේ යටිහිතේ තිබෙනවා මේ මහාන වීම පිළිබඳ මේ බෞද්ධ පින්වතුන් තුළ යම්කිසි ඒකට නැඹුරුවක්. ඒකට උපකාර වෙන සංඝයා වහන්සේලාගේ දර්ශනය, සංඝයා වහන්සේලා ඇසුරු කිරීම ආදිය අනිබඳු අවස්ථාවල මේ පින්තුන්ට ඇති වෙන නෙක්ඛම් සංකල්පයයි. නික්මීම පිළිබඳ අදහස ඒක කුසල් සිතක්. ඒක දීර්ඝ කාලයක් ඒවා පිළිබඳ මුදිතා සිටිවිලි ඇතිවීමෙන් තමයි කෙනෙකුට පැවිදි වෙන්න පවා ශක්තියක් ලැබෙන්නේ. මේ විදිහට නෙක්ඛම් සංකල්පයට සිත නැඹුරු වෙනවා. අව්‍යාපාද සංකල්ප ඒ කියන්නේ මෛත්‍රී සිටිවිලි, ද්වේෂයට ප්‍රතිවිරුද්ධ සිටිවිලි. ඊළඟට අවිහිංසා සංකල්ප, හිංසාවෙන් ඉවත් වෙලා අවිහිංසාව පුරුදු කිරීම පිළිබඳව කිසිසත් එක්කට හිංසාවක් නොවේවා කියන සිටිවිලි. ඔන්න ඒ හොඳ සිටිවිලි වලට කියන සම්මා සංකප්ප කියලා. ඒ සිටිවිලි අනුසාරයෙන් හේතනත්තාගේ වචන ඊළඟට වෙනස් වෙනවා. ඒ වචන තමයි අර බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, නිෂ්ඵල වචන දෙදීම් කියලා. අන්න ඒවා ඉවත් වෙන්න හේතනත්තා උත්සාහ කරනවා. දැන් මේ අවස්ථාවේ සමාදන් වුණ ආදිවස්තුඹ ශීලයේත් ඒ ගැන කියවෙනවා. ඊළඟට මේ හොඳ වචන කතා කරන අතරේ ඒවයින් වෙන වෙලා සත්‍ය වචන, අනින් අය සමජ කරනවන වචනය, ඊළඟට ඒ වගේම අර්ථවත් වචන ඒ විදිහට පාවිච්චි කරනවා නම්, මුළු මුළුක් වචන පාවිච්චි කරනවා නම්, ඒ තැනත්තාගේ ඊළඟට කල්පනා කරනවා මගේ වැඩක් තියෙන්න ඕන මගේ වචන හැටියට කියලා. අර ප්‍රාණඝාත, අදින්නාදාන, කාමිත්‍යාචාර කියලා කියන වැරදි වලින් ඉවත් වෙන්න, පරපණ නැසීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන ඒවායින් වෙන්වීමටත් ඒ තැනත්තා උත්සාහ කරනවා. ඒක සම්මා කම්මන්තයයි, සම්‍යක් කර්මාන්තයයි, හරි කෙරුම් මේකයි. ඊළඟට එතනින් නවතින්නේ නැහැ. සමහර විට බොහෝ දෙනාගේ මේ කාලේ තිබෙන බොහෝ දෙනාට තිබෙන ලොකු ගැටලුවක් තමයි ජීවිතයේ ජීවන මාර්ගය පිළිබඳ ප්‍රශ්නය. මේක අධර්ම මාර්ගයට ඇදහැරීමට නොයෙකුත් ලොකු තැන් වලින් මේවට ආධාර ලැබෙනවා. ඒක නිසා බෞද්ධයාගේ ජීවිතය පරිහානිය කරා යනවා. එතකොට මිත්‍යා ආජීවය කියලා කියන වැරදි ජීවිකා ක්‍රම අතහරින්න ඕන. බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා බෞද්ධ පින්නතුකු විසින් නොකළ යුතු දේවල් හැටියට, නොකළ යුතු රැකියාවල් හැටියට අවි ආයුධ වෙනදාම සතුන් මසට ඇති කිරීම, මාංශ වෙනදාම, විස වෙනදාම, විනාට මත්පැන් වෙනදාම කියලා. අන්න ඒ විදිහට ওই විදිය ඒවයින් ඉවත් වෙන්න ඕන. ඔන්න ওইයින් ඉවත් වෙලා ධාර්මික ජීවිතාවක් සකස් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ බෞද්ධ මාර්ගයේ මේ ආජීවය කියන කාරණය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ විදිහට දිවි පැවතුම අමාරු වෙනවාමි. හරි, යම්කිසි පරිත්‍යාගයකින් හරි කෙනෙක් සකස් කරගත්තා නම් ඒක අප තියන්නේ නැහැ. ඒ සඳහා යෙදෙන උත්සාහය තමයි ඊළඟට ඒ උත්සාහය තුළින් ඒතනත්තා යෝගාවචර භූමියකට, භාවනා භූමියට ඉබේම ඇතුල් වෙනවා. ඉබේම ඒතනත්තාට ඒ ඇතුල් වීමේ සුසුකම ලැබෙනවා. මොකද අර තමන්ගේ දිවි පැවතුම සකස් කර ගැනීම සඳහා යෙදෙන උත්සාහය තුළින් ඒතනත්තා කරන්නේ මොකක්ද? හිත ඇතුලේ කෙරෙන්නේ මොකක්ද? ලොකු වැඩක් කොටසක් තියෙනවා. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. හරි වෙරදරුම නියම වීරිය එකයි. ලෝකයේ පෙන්න වීරියක් නෙවෙයි ඒක. සිත ඇතුලේ කරන වීරියක්. මොකද්ද ඒ වීරිය? නූපන්න කුසල් ධර්ම නූපද වීම සඳහා යොදන වීරිය, උපන්න කුසල් ධර්ම නිර්පා හැරීම සඳහා යොදන වීරිය, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා යොදන වීරිය, ඊනාඩු උපන්නා වූ කුසල් ආරක්ෂා කර ගැනීම, තහවුරු කර ගැනීම සඳහා යොදන වීරිය. කෙටියෙන් සලකා ගත්තොත් එතකොට මෙන්න මේ හතර ආකාර වීරිය තුල තිබෙනවා විශාල වටිනා මේ භාවනාවක්. ඒ භාවනාවම දිගින් දිගට යාම තුලින් තමයි ඒ තැනැත්තා තුල සම්මා සතිය කියලා කියන හොඳ සිහි කෙරුම්, හොඳ සතියක් ඇති වෙන්නේ. හරියට මුරකාරයෙකුට වැඩක් දුන්නා නම් මෙතෙන්ට නරක අය වද්ද ගන්න එපා. නරක අය ඉන්නව නම් මෙතනින් පන්නන්න, හොඳ අය ලං කරගන්න, ඒ අයට හොඳට සලකන්න කියලා මුරකාරයෙකුට වැඩක් දුන්නා නම් ඒ දැනත්තාට ඒ නිදි නැතුව ප්‍රමාදයට වැටෙන්නේ නැතුව ඒ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අර තමන්ගේ දිවි පෙරතුම් පිළිබඳ උත්සාහවත් වෙන පින්වතාගේ චිත්ත සංතාණය තියෙන මේ විශාල පෙරළිය, විශාල පරිවර්තනය, ඒ විශාල වීරිය, උත්සාහය, ප්‍රයත්නය නිසා ඒ තැනැත්තා තුළ ක්‍රමක්‍රමයෙන් වටිනා ගුණයක්, ඉතාම දුර්ලභ ගුණයක් ඇති වෙනවා, සම්මා සතිය කියලා. නියම සිහිය, නියම සිහි කෙරුම්, හරියට සිහිය මතුවෙනකොට ඒකට යොමු වෙන්නේ. ඒ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට සතර සතිපට්ඨානයයි, මේ ශාරීරික ස්වභාවය ගැන සිතන්න පටන් ගන්නවා, මේ ශාරීරිය ඇති වෙන වේදනාවල් ගැන, මේ සිතේ ස්වභාවය ගැන, සිතට එන සිතිවිලි ගැන, මෙන්න මේවා පිළිබඳව මේකයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතර සතිපට්ඨානය තමයි නිවනට ඇති ඒකායන මාර්ගය. මේ මාර්ගය නොවරදින මාර්ගය මේ සතර සතිපට්ඨානයයි. එතකොට ඒ සතිපට්ඨානය වැඩිම තුලින් ඊළඟට ඒ යම් කෙනෙක් තුළ සුළු වෙලාවක් ඒ සිහිය පවත්ව ගන්න ශක්තිය ලැබුණා. ඒක ටික වෙලාවක්, ඒක ටික ක්‍රමක්‍රමයෙන් මේ වෙලාව වැඩි කරනකොට ඒ තැනත්තාට යම් කිසි සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒ තැනත්තාගේ සිත තැන්පත් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට ඒ හරියට හරි සිත් එකඟ කරුවොත් සිත් එකඟ කරගන්න පුළුවන් වෙනවා යම් කිසි කර්මස්ථානයක් තුළ. එයින් කෙරෙන චිත්ත ඒකාග්‍රතාවයි ඇත්ත වශයෙන්ම අර පුරුෂයෙකුගේ, අපි මේ කාලේ ওই වචනයක් යොදනවා පෞරුෂය කියලා, කෙනෙකුගේ ඒ ජීවිතය පිළිබඳ මුළු අදහස පෙන්නුම් කරන්න පෞරුෂය කියලා යොදනවා. ඇත්ත වශයෙන්ම පෞරුෂය කියන එක මතුවෙන්නේ ඔන්න ඔතෙන්දී. අර හරියට අර චෛත්‍යයක් හදන්න පටන්ගෙන මේ කොත පැලෙන්දුවාම වගේ සම්මා සමාධිය යම් කිසි සම්ථානයක ඇති වුණා නම් ඒ තැනත්තාගේ පෞරුෂය ඒකාග්‍ර වෙනවා. අන්න ඒ විදිහේ ඒ තත්ත්වයටපත් වීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ලෝකෝත්තර වශයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා නම් ඒ තැනත්තාට එතනම නිවනයි. ධර්ම මාර්ගයේ කොයිතරම් පුදුමද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මේ සාක්ඛාත වූ ධර්මය සම්දිත්තිකයි, අකාලිකයි, ඊහිපස්සිකයි, යෝපනායිකයි, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි. ඒ කියලා කියන්නේ මේ මනවින් දේශනා කරන ධර්මයේ ප්‍රතිපත්ති මේවා නොසිස් ප්‍රතිපත්ති ඇති, මේවා හරියට ආනිසංස දෙන නොවරදින ප්‍රතිපත්තියක් ඇති ධර්මයක් මේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා ඒක සවාක්ඛාතයි. සම්දිත්තික කියලා කියන්නේ මේක එදිනෙදා ජීවිතයේ Tamanට මෙලොවම අස් පනා පිට මේවා ඒ ප්‍රතිඵල දකින්න පුළුවන්, මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ໂໂກໂທກັນ ຄະເນ ຄະເນ කියලා ප්‍රකාශ කළ ආකාරය ටිකෙන් ටික දෙමින් දෙමින් හරි පටන්ගෙන ඒ කරන ප්‍රමාණයට ඒ ආනිසංස තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි අකාලික කල්ණයෝම විපාක දෙනවා. ඒ අර විශේෂයෙන් ප්‍රකාශ කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනකොට එතනම නිවනයි. ආයිත් වෙන කෙනෙක් ඇවිල්ලා දැන් සම්පූර්ණ කරාද ඔන්න එහෙනම් මම නිවන දෙනවා කියලා කරන්න දෙයක් නෑ එතන. ඒකයි මේ ධර්මයේ අකාලික බව. ඊළඟට එහි පස්තික කියලා කියන්නේ ඒව බලව කියනවා. ධර්මයමයි මේ ඇදගෙන යන්නේ. හරියට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එන්න බලන්න කියලා. දැන් බොහෝ විට ඔය වෙලෙන්දන්නේ එහෙම ඔය පදික වේදිකාවල එන්න බලන්න කියලා ආරාධනා කරනවා. ඒ විදිහ දෙයක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ දක්වලා තිබෙන්නේ. ධර්මයයි මේක එන්න බලන්න කියලා. අර කාල බලන්න කියනවා වගේ මේම ක්‍රියාවට නඟලා බලන්න මේ ප්‍රතිඵල තිබෙනවාද කියලා. අන්න ඒ අදහසයි එහි පස්තික කියලා කියන්නේ ඒව බලව කියන එක. ඒ වගේම එහි පස්තික ඕපනායක කියලා කියන්නේ එකකින් එකකට ඇදගෙන යන ශක්තියක් තිබෙනවා. අපි අර කිව්වාර මහමෝදේ උපමාව අනුව එකින් එකට ඇදගෙන යනවා. එකින් එකට ටික ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. එහෙම නැත්නම් පඩිපෙලක් නගිනකොට එකින් එකට සම්බන්ධතාවක් තිබෙනවා. ඒ වනිසා මේ ධර්ම මාර්ගයේ යම් තැනකින් ආරම්භ කරා නම්, මුලින් හරියට ආරම්භ කරා නම්, හරියාකාර ආරම්භයක් කළා නම්, එතන ඉඳලා මේ තැනත්තාට දියුණුව තිබෙනවා. එහි යෙදෙනවා නම් නිකන් නෙවෙයි, එහි යෙදෙනවා නම්. අන්න ඒ විදිහට එයින් පෙන්නුම් කරන්නේ බුදු පියාණන් වහන්සේ එහිපසික ඕපනායික, ඕපනායික ගුණය. ඊළඟට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. මොනැති පුද්ගලයින්ට අමුතුවෙන් වෙන කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ නෑ. තමන්ටම මේක ක්‍රියාවට නගලා තමන්ට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයක් තිබෙනවද, මේ සංසාර දුක කෙලවර කරගන්න පුළුවන්ද, මෙලව නිවන් මෙලවදීම ඒ දිත්තේ ධම්මයේ කියලා කියන ආකාරයට මෙලවම ඒ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද බැරිද කියන එක කරලම බලන්න ඕන. අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මෙතෙන් ප්‍රකාශ කරලා වදාලා මේ ධර්ම මාර්ගය. එතකොට මේ කිසි ගිහි පින්වතෙකුට ඒ තමන්ගේ ගිහි භාවය නිසා හෝ මේ ධර්ම මාර්ගය ගැන පසුබට වෙන්න කිසිම හේතුවක් නැහැ. අතීතයේ බුද්ධ කාලයේ පවානාත පින්තිකාදී දැන් මේ කාලේ හිටිනව නම් ඔය බොහෝ මේ කාලයේ ඔය ධනවතුන් ගැන හිල්ල කල්පනා කරනකොට ඊට වඩා 10000 ගුණයක් විශාල ධනයක් ඇති කෙනෙක් අනාථ පිණ්ඩික සිටානන්. නමුත් සෝවාන් උපාසකයෙක් ඒ උපාසකයාගේ ඒ උපාසකතුමාගේ ඒ තමන්ගේ දූ දරුවන් පවා මාර්ගඵල අවබෝධය ලැබුවා. විශාකා මහ උපාසිකාව ඊළඟට චිත්ත ගෘහපති ඔය නොයෙකුත් විදිහ හත් කාලවක ආදී ඒ ගිහි නාම රාශියක් තිබෙනවා මාර්ගඵල අවබෝධය ලැබුවා. ඒ පින්නතුන් නිකන් නෙමෙයි ගත කළේ, නියම ධර්ම මාර්ගයේ ගත කළේ. හැම අවස්ථාවකම ඉදාගත්තා බුදු පියාණන් වහන්සේ අමුල ධර්ම සාකච්ඡා කරනවා, බණ භාවනාවල යෙදෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි ජීවිතය ගෙව්වේ. අන්න ඒ බඳු මේ විදිහට ජීවිතය සාර්ථකව ගෙන යන බෞද්ධ පින්නතුන්ට පුළුවන් මේ ධර්ම මාර්ගයේ අදත් කවදත් මේකේ මේ ප්‍රතිඵල නෙලාගන්න. අන්න ඒ නිසා මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන. දැන් අද මේ විශේෂයෙන්ම මේ තම තමන්ගේ ඒ ජීවිතයේ තිබෙන මේ වැඩ කටයුතු ආදිය නිසා මේ කාලයේ බොහෝ දෙනා පසුබට වෙනවා. මේ වැඩ කටයුතු වල කාලය සොයා ගැනීම පිළිබඳව ප්‍රශ්නයයි බොහෝ දෙනාට තිබෙන්නේ. ඒ වගේම ඒ නිසාම ප්‍රමාදයට වැටෙනවා. මේ අප්‍රමාදය කියන එක බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මූලික වචනයක් අයන්න වගේ දෙයක්. මේවා කල් දාන්න බෑ. ඒ කියන්නේ මේවා මේ බොහෝ දෙනා කියනවා ඇහෙනවා මේ විශ්‍රාම ගත්තට පස්සේ මේ බණ භාවනා කරන්න පුළුවන් වන්නේ කියලා. නමුත් විශ්‍රාම ගත්තට පස්සේ ඊළඟට වෙන ප්‍රශ්න එනවා මතුවෙනවා. එහෙම නැත්නම් කායික දුබලතාවන් නිසා ඒවා කරගන්න බැරි වෙනවා. එතකොට මේ කල් දැමීම නිසා තමයි මෙච්චර කාලයක් මේ දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරලා තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ සංසාර භය ඇති කරගන්න සමහර අවස්ථාවල පුදුම විදිය දේශනා කරලා තිබෙනවා. අනන්තබ්ද සංයුත්ත කියලා දේශනාවක් තිබෙනවා. බුදු පියාණන් වහන්සේ බණ භාවනා වැඩුවෙත් සංඝයා වහන්සේලා 39කට පාවානුවරදිට වැඩම කළ සංඝයා වහන්සේලා 39කට එක් අවස්ථාවක මහා සංවේගජනක මහා පුදුම විදියේ දේශනා ප්‍රකාශ කළා. ඒ දේශනාව කොයිතරම් බල සම්පන්නද කියතොත් දේශනාව අවසාන වෙනකොට ඒ සංඝයා වහන්සේලා රහත් වුණා කියලා ප්‍රකාශ කරනවා. එතකොට කොයි විදිය දේශනාවක්ද කළේ? මෙන්න මේ විදිහටයි ආරම්භ කළේ බුදු පියාණන් වහන්සේ. මහණෙනි, මේ සංසාරය මුල්කොණක් නොපෙනෙන තරම් අතිශයින්ම දීර්ඝයි. මේ සංසාරයේ මුල් කෙලවරක් කෙනෙකුට දැනගන්න බැරිය. අතිශයින්ම දීර්ඝ කාලයක් අවිද්‍යාවෙන් වැසි කුෂ්ණාවෙන් බැඳී ගමන් කළ මේ සත්වයින්ගේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැත. ඊළඟට ප්‍රකාශ කරනවා අන්නේ බඳු මේ සත්වයින් ඒ අති ඒ සාධීර්ඝ කාලයක් ඒ සංසාරයේ ගමන් කරමින් කිස් ගැසුම් කා ඒ ගැලුලේ සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇටියට විමසනවා. මහණෙනි, කුමක්ද හිතන්නේ? මේ සාධීර්ඝ කාලයක් නුඹලා මේ සංසාරේ සංඝයා වහන්සේලා තමයි ආමන්ත්‍රණය කළ ප්‍රකාශ කරන්නේ. මහණෙනි, නුඹලා මේ අතිශය දීර්ඝ වූ මේ සංසාර කාලයේ සංසාරයේ තුල නුඹලා ඒ ජල කැපුම් කා ජලුලේ මේවාද වැඩි, මහා සමුද්‍රයේ ජලයද වැඩි කියලා සංඝයා වහන්සේලා ඒ ගෞරවපූර්වක ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ, අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය හරි ආකාරයට තේරුම් ගත්තනම් මේ අතිශය දීර්ඝ කාලය අපි මේ සංසාරයේ ගමන් කරන අතර ඉස්කියතුන් කෑමෙන් ඒ ගැලුලේ ඒකම වැඩි, මහා සමුද්‍රයේ ඒ සිව් මහා සමුද්‍රයේ ජලය අඩුයි. ඊළඟට බුදු පියාණන් වහන්සේ එතනින් අතර කළේ නෑ. මහණෙනි, නුඹලා ගොණිකුව ඉපදිලා, ගොනුන්ව ඉපදිලා, ඒ කියන්නේ ගවාත්මේ ඉපදිලා විසිස් කැසුම් කාලා ගැලුලේ අර විදිහටම අසනවා. ඒ ලේලේද වැඩි, සිව් මහා සමුද්‍රයේ ජලයද වැඩි. එතෙන්දි තේ එක එකකටම බුදු සංඝයා වහන්සේලාට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ එහෙන් ප්‍රකාශ කරන්නේ දැන් කෙනෙක් සමහර විට ඉතන්නේ මේ මුළු මහත් සංසාරයේ ඒ විවිධ ಜಾතිවල උපදිලා ගැලුලේ පිළිබඳ ප්‍රශ්නයයි මෙතන තිබෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ එක එක සතෙකු පිළිබඳව කාරණේ මතු කළා. මහණෙනි, නුඹලා ගවයින් වෙල ඉපදිලා, මීහරකුන් වෙල ඉපදිලා, එළුවන් වෙල ඉපදිලා, කුකුලන් වෙල ඉපදිලා, ඊළඟට ඌරන් වෙල ඉපදිලා, රහිලගසුන් කාලා ඒ ගැලුලේ ඒ එක එක ಜಾතිින් වල ඉපදිලා ගැලුලේ ඒ වාද වැඩි, සිව් මහා සමුද්‍රයේ ජලයද වැඩි. ඒ හැම එකකටම සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය අපි හරි ආකාරයට තේරුම් ගත්තා. ඒ එසේ ගණනද ලේයම වැඩිය, සිව් මහා සමුද්‍රයේ ජලයම වැඩිය. අන්න ඒ විදිහට ඒ පිළිතුරු දීලා ඒ අවසාන වෙනකොට සංඝයා වහන්සේලා තුර ඒ සංසාරයේ සත්‍ය පිළිබඳ කොයිතරම් ගැඹුරින් අවබෝධයක් ඇති වුණාද කියතොත් ඒ කලින් කිසිම මාර්ගඵලයක් අවබෝධයක් නැතිවයි එතෙන්ට පැමිණියේ. නමුත් හොඳට භාවනා කරලා තිබෙනවා. නමුත් මේ දේශනාව අවසාන වෙනකොට ඒ සියලුම කෙලෙස් මඩකඩවලින් ඉවත් වෙලා අතිපාරිශුද්ධයේ අරහත්ත්වයේ ඒ නිර්වාණ අවබෝධය කරලා ඒ සතර දුක් කෙලවර කළා කියලා සඳහන් වෙනවා. අන්නේ අන්සාරින් මේ පින්නතුනුත් කල්පනා කරන්න ඕන. මේ සංසාරයේ ඒ නරක පැත්ත වගේම බොහෝ දෙනා තුල තිබෙන්න පුළුවන් යම් යම් ජාතිවල ඉපදිලා සමාජ විට මේ මේ දැනට ගිහි පින්වතුන් හැටියට
පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.